അതുപോലെ അടിയക്കലനാഥൻ
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. காலநிலை மாற்றத்தால் ஏற்படக்கூடிய அனர்த்தங்களிலிருந்து மக்களை எவ்வாறு பாதுகாத்துக் கொள்வதென்ற அடிப்படையிலே 21வது அக்கிய நாடுகளின் மகாநாடு பாரிசிலே நடைபெற்றது. அந்த உடன்படிக்கையிலே எங்களுடைய நாடு சம்பந்தமாக சில விடயங்களை எடுத்துக் கொள்ளலாம் நினைக்கின்றேன். உண்மையிலே எனக்கு முன் பேசிய பிரதமர் அவர்கள் உலக நாடுகளின் போரால் பாதிக்கப்பட்ட விடயங்களை மேற்கொண்டு உதாரணப்படுத்தி தன்னுடைய உரையை நிகழ்த்தி முடித்தார். உண்மையிலே எங்களுடைய நாட்டில் போர் நடைபெற்றது. இப்பொழுதும் எங்களுடைய வடக்கு கிழக்கிலே இந்த போர் அனர்த்தங்களின் செயல்பாடுகள் எங்களுடைய மக்கள் உணர்ந்து கொண்டிருக்கிறார்கள். அந்த வகையிலே இந்த பாவிக்கப்பட்ட கொத்துக்குண்டுகள் இன்னும் தடை செய்யப்பட்ட இந்த போரிலே பயன்படுத்த முடியாத தடை செய்யப்பட்ட குண்டுகள் ரசாயன பொருட்கள் போன்றவை இன்றும் எங்களுடைய மக்களை மிக துன்பப்படுத்திக் கொண்டிருக்கிறது. குழந்தைகள் பிறக்கின்ற போது அங்கவீனர்களாக குறை மாத குழந்தைகளாக பிறக்கின்ற வாய்ப்புகள் எங்களுடைய வடக்கு கிழக்கிலே இந்த போர் நடந்த பிரதேசத்திலே காணப்படுவது மிக வேதனை தருகிறது. அந்த வகையிலே எங்களுடைய நாட்டிலே இந்த மக்களை இந்த வெப்பநிலையை குறைப்பதற்கும் இயற்கை அனர்த்தத்தால் ஏற்படுகின்ற பாதிப்புகளை தடை செய்வதற்கும் இலங்கை எங்களுடைய நாடு புதிய அரசாங்கம் என்ன திட்டங்களை வரையறுத்திருக்கிறது என்பதை சபையிலே தெரிவிக்க வேண்டும். ஏனென்றால் குறிப்பாக எனது வன்னி மாவட்டத்திலே முல்லைத்தீவு போர் நடந்த பிரதேசங்களிலே இன்னும் அந்த போரின் எச்சங்கள் இருந்து கொண்டிருக்கிறது. அங்கே மாணவர்கள் கல்வி கேட்கின்ற நிலையிலே மயங்கி விழுகின்ற எனக்கு கடந்த பாராளுமன்ற அமர்விலே எங்களுடைய தமிழ் தேசிய கூட்டமைப்பின் உறுப்பினர் பேசியது போல இந்த குண்டு தாக்குதல்களை அந்த குண்டு செல்களை உடலிலே சுமந்த மாணவர்கள் உடலிலே சுமந்து கொண்டிருக்கின்ற மக்கள் இன்றைக்கும் இருந்து கொண்டிருக்கின்ற அந்த சூழல் காணப்படுகிறது. ஆகவே இந்த நிலையிலே அந்த மக்களை காப்பாற்றுவதற்கான ஒரு செயல்திட்டத்தை இலங்கை அரசாங்கம் செயல்படுத்துவதற்காக ஒரு செயல்திட்டத்தை வரையறுக்க வேண்டும். ஆகவே இந்த போர் அனர்த்தங்களால் பாதிக்கப்பட்ட மக்களுக்கு உடனடி நடவடிக்கைகளை மேற்கொள்வதன் ஊடாகத்தான் இந்த பாரிஸ் நகரிலே கச்சா திட்ட இந்த வெப்பநிலையை இயற்கை அனர்த்தத்தால் பாதிக்கப்படுகின்ற சூழ்நிலையை குறைக்கின்ற வகையிலே செயல்படுத்துவதற்கான திட்டங்களில் முதல் திட்டமாக எங்களுடைய பாதிக்கப்பட்ட போரால் பாதிக்கப்பட்ட மக்களுக்கு உடனடியாக அவர்கள் அந்த போரின் எச்சங்களை கண்டுபிடித்து அதிலே இருந்து அந்த மக்களை காப்பாற்றுவதற்கான முயற்சியை நீங்கள் மேற்கொள்ள வேண்டும் என்பது என்னுடைய பிரதான முன்னுதாரணமாக நான் முன்மொழிகின்ற விடயமாக இந்த விடயத்தை நான் சபையிலே முன்வைக்கின்றேன். இரண்டாவது, கரையோர பிரதேசங்கள் என்று பார்க்கின்ற போது எங்களுடைய இலங்கை ஒரு கடலால் சுத்தி வளைக்கப்பட்டு நடுவிலே இருந்து கொண்டிருக்கின்ற நாடாக எங்களுடைய இலங்கை நாடு இருந்து கொண்டிருக்கிறது. இதிலே குறிப்பாக எனது வன்னி மாவட்டத்தை பார்க்கின்ற போது கிழக்கு மாவட்டங்களை பார்க்கின்ற போது இந்த கரையோரத்திலே கூடுதலாக மக்கள் செறிந்து வாழ்ந்து கொண்டிருக்கின்ற நிலை காணப்படுகிறது. சுனாமி தாக்கங்களை எங்களுடைய மக்கள் இந்த இலங்கை கண்டிருக்கிறது, எங்களுடைய நாடு கண்டிருக்கிறது. இதேபோல கூடுதலாக பாதிக்கப்பட்ட பிரதேசமாக முல்லைத்தீவு மட்டக்களப்பு போன்ற இடங்கள் மிக மோசமாக பாதிக்கப்பட்டன. ஆனால் இந்த சுனாமியின் தாக்கங்கள் மீண்டும் இந்த வெப்பநிலை கூடுவதனூடாக இயற்கை அனர்த்தங்களின் அந்த நடவடிக்கைகள், இயற்கை அனர்த்தங்களின் சீற்றங்கள் மீண்டும் எங்களுடைய நாட்டை தாக்குகின்ற ஒரு அபாய நிலை இருந்து கொண்டிருக்கிறது என்பதை நாங்கள் எல்லோரும் உணர்ந்திருக்கின்றோம். ஆகவே எங்களுடைய பிரதேசங்களிலே, எங்களுடைய வன்னி மாவட்டத்தை எடுத்துக்கொண்டால், கரையோர பிரதேசங்களிலே எங்களுடைய மக்கள் செறிந்து வாழ்ந்து கொண்டிருக்கின்ற அந்த நிலை இருக்கிறது. ஆகவே இந்த கடல் பாதுகாப்பு வலயம், கடலை கடல் அரிப்பை தடை செய்கின்ற அந்த முறையை கையாளுகின்ற அந்த செயற்திட்டம் இந்த புதிய அரசாங்கத்தால் செயல்படுவதற்கான முன்னுரிமை வழங்கப்பட்டிருக்கிறதா என்று கேள்வியை கேட்டுக்கொள்ள விரும்புகின்றேன். எங்களுடைய பிரதேசத்தை பார்க்கின்ற போது முல்லைத்தீவு முழு மாவட்டமும், கடலை சூழ்ந்திருக்கின்ற முல்லைத்தீவு மாவட்டம், குறிப்பாக மன்னார் மாவட்டம், இந்த இரண்டு மாவட்டங்களும், யாழ்ப்பாணம், இந்த மூன்று மாவட்டங்களும் கூடுதலாக கடல் அரிப்புக்கு உள்ளாகின்ற மாவட்டங்களாக, பிரதேசங்களாக கருதப்பட்டுக் கொண்டிருக்கிறது. அதே போல நான் நினைக்கின்றேன், கிழக்கிலும் அந்த நிலைமை இருக்கிறது. ஆகவே உதாரணத்தை சொல்ல முடியும் என்றால், எங்களுடைய மன்னாரிலே எடுத்துக்கொண்டால் உதாரணமாக சொல்ல முடியும், பேசாலை, அரிப்பு போன்ற பிரதேசங்கள், முசலி பிரதேசம், இப்படி முக்கியமான உதாரணப்படுத்தக்கூடிய பிரதேசங்கள், கிராமங்கள் இந்த கடல் அரிப்பால் அழியக்கூடிய ஒரு அபாய நிலையை கொண்டிருக்கிறது. அதைவிட நாங்கள் இயற்கை வளங்களை காப்பாற்ற வேண்டும் என்பதிலே, அதன் ஊடாகவும் இந்த இயற்கை அனர்த்தங்களை நாங்கள் இயற்கை அனர்த்தத்திலிருந்து எங்களுடைய மக்களை காப்பாற்ற முடியும் என்ற அந்த நிலைகளும் நாங்கள் பேண வேண்டும், அதை பாதுகாக்க வேண்டும். என்னுடைய வன்னி மாவட்டத்திலே பார்த்தீர்கள் என்றால், இந்த பவளப்பாறைகள், இயற்கையால் உருவாக்கப்பட்ட கடலில் இருக்கின்ற பவளப்பாறைகள் அழிக்கப்படுகின்ற, அது முற்றாக இல்லாதொழிக்கப்படுகின்ற ஒரு சூழ்நிலை இன்றைக்கு எங்களுடைய பிரதேசத்திலே இருக்கிறது. இந்த தடை செய்யப்பட்ட ட்ரோலர்களை பயன்படுத்துவதால், தடை செய்யப்பட்ட இந்தியாவிலிருந்து வருகின்ற தடை செய்யப்பட்ட மடிகளை பயன்படுத்துகின்ற போது, அந்த பவளப்பாறைகள், அந்த மீன் உற்பத்தி செய்கின்ற இடங்களாக கருதப்படுகின்ற அந்த பவளப்பாறைகள் அழிக்கப்படுகின்ற சந்தர்ப்பங்களை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. ஆகவே இந்த நிலையிலே இந்த அரசு இந்த இயற்கை அனர்த்தம் என்று சொல்லுகின்ற வகையிலே, இலங்கையை பொறுத்த மட்டிலே பல பாதிப்புகளை, கூடுதலாக கிழக்கு மாவட்டம் மிக புயலாக இருந்தாலும், அது அடுத்தது சுனாமியாக இருந்தாலும், இப்படியான அந்த இயற்கை அனர்த்தத்தால் கூடுதலாக பாதிக்கப்படுகின்ற கிழக்கு மாவட்டம் மீண்டும் மீண்டும் இந்த இயற்கை அனர்த்தத்துக்குள் பாதிப்புக்குள்ளாகின்ற ஒரு சூழ்நிலை காணப்படுகிறது. இதற்கு நாங்கள் என்ன நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதிலே அரசாங்கம் கவனத்திலே அதை கொள்ள வேண்டும். நாங்கள் இந்த இயற்கை அனர்த்தத்திலிருந்து மக்களை காப்பாற்ற வேண்டும் என்று நினைக்கின்ற அதே நேரத்திலே, இந்த இயற்கையை மீறி நாங்கள் ஒன்றும் செய்ய முடியாத சூழல் இருந்தாலும் கூட, இந்த கிழக்கு மாவட்டத்திலே பார்த்தீங்கன்றால் புயல் வருகின்ற போது பாதிக்கப்படுகிறார்கள். அதேபோல கரையோர பிரதேசங்களிலே முற்றாக இலங்கை நாட்டை பார்க்கின்ற போது, இந்த புயலால் பாதிக்கப்படுகின்ற பிரதேசங்கள் கூடுதலாக காணப்படுகிறது. ஆகவே அந்த புயலிலிருந்து அல்லது இயற்கை அனர்த்தத்திலிருந்து இந்த கடல் வெள்ளம் எங்களுடைய பிரதேசத்திலே புகுகின்ற அந்த நிலையை தடுத்து நிறுத்துவதற்கான ஒரு முயற்சியை நீங்கள் முதலிலே கவனத்தில் எடுக்க வேண்டும் என்பது என்னுடைய கருத்து. எனவேதான் நான் சொல்லுகிறேன், இந்த விடயங்களிலே நாங்கள் பேச்சளவிலே ஒரு ஒப்பந்தத்தை செய்துவிட்டு, எங்களுடைய நாட்டிலே இருக்கின்ற பிரச்சனைகளை நாங்கள் கையாளாமல், எங்களுடைய நாட்டு மக்களை காப்பாற்றுவதற்கான முயற்சியை நாங்கள் மேற்கொள்ளாமல், இந்த ஒப்பந்தத்தை நடைமுறைப்படுத்துவதற்கு நாங்கள் முயற்சி செய்யாமல் இருந்தோம் என்றால், மீண்டும் எங்களுடைய மக்கள் இந்த இயற்கை அனர்த்தத்தால் பாதிக்கப்படுகின்ற ஒரு நிலையை நிச்சயமாக கொள்வார்கள் என்பது என்னுடைய அபிப்பிராயம். ஆகவே எங்களுடைய பிரதேசத்தில் குறிப்பாக வடக்கு கிழக்கிலே, இன்னும் சொல்லப்போனால் இந்த இலங்கை நாட்டிலே கடல் பிரதேசம் கடல் அரிப்பு மிக மோசமாக எங்களுடைய இலங்கை நாட்டை காவு கொள்ளுகின்ற வகையிலே இன்றைக்கு கடல் அரிப்பு பல இடங்களிலே இருந்து கொண்டிருக்கிறது. ஆகவே எங்களுடைய மக்களை பொறுத்தமட்டிலே பல பாதிப்புகளுக்கு உள்ளாக்கப்பட்டுக் கொண்டிருக்கிறார். அடிக்கடி எங்களுடைய தமிழ்த் தேசிய கூட்டமை பேசுவது நீங்கள் எல்லோரும் அறிந்தபடியும் இந்த நாட்டிலே நல்லிணக்கம் சொல்லப்படுகிறது. ராணுவம் தன்னகத்தே நிலங்களை வைத்துக் கொண்டிருக்கிறார்கள். எங்களுடைய மக்கள் அந்த இடங்களிலே போய் குடியேறுவதற்கான சூழ்நிலைகள் மறுக்கப்படுகிறது. புத்த கோயில்கள் சிறையிலே எங்களுடைய இளைஞர்கள் பல வருடங்களாக வாழுகின்ற சூழல், காணாமல் போனவர்கள் இன்றைக்கும் தேடிக்கொண்டிருக்கின்ற அந்த நிலை, இப்படியான சூழ்நிலையிலே எங்களுடைய மக்கள் வாழ்ந்து கொண்டிருக்கின்ற சந்தர்ப்பத்திலே இந்த இயற்கை அனர்த்தம் என்பது, இந்த வெப்பநிலை கூடுகின்ற போது குறிப்பாக நான் நினைக்கின்றேன் எங்களுடைய நாடு மிகவும் பாதிப்புக்குள்ளான சந்தர்ப்பத்தை காணக்கூடியதாக இருக்கின்ற வகையிலே எங்களுடைய நாடு இருக்கும் என்பதை இங்கு நாங்கள் எல்லோரும் மறந்துவிட முடியாது. ஏனென்றால் இது எங்களுடைய கடல் சூழ்ந்திருக்கின்ற எங்களுடைய நாடு அது இந்த கடலால் அழிக்கப்படுகின்ற சந்தர்ப்பங்கள் கூடுதலாக இருக்கின்ற போது நாங்கள் முக்கியமாக இதிலே கவனத்தில் எடுக்க வேண்டும். ஆகவே உலக நாடுகளின் ஒத்துழைப்போடு உலக தலைவர்கள் தங்களுடைய கைச்சாத்திடுகின்ற நிலை இருக்கின்ற போது எங்களுடைய நாட்டை பாதிக்கின்ற சூழல்கள் பிரதேசமாக எங்களுடைய நாடு இருக்கின்ற போது இந்த முதல் எங்களுடைய நாட்டிலே இயற்கை அனர்த்தங்களிலிருந்து மக்களை காப்பாற்றுவதற்கான நடைமுறைகள் என்னென்ன என்பதை உடனடியாக கண்டறிய வேண்டும். சுனாமியிலிருந்து எப்படி மக்களை காப்பாற்ற வேண்டும் என்ற அந்த சூழலை பார்க்கின்ற போது, இன்னும் சொல்லப்போனால் புயல் இப்படி இயற்கை அனர்த்தங்கள் எங்களுடைய மன்னார் பிரதேசத்திலே பார்த்தீர்கள் என்றால் மழை வருகின்ற போது குளங்கள் நிறைந்து அனுராதபுர பக்கத்திலே குளங்கள் நிறைந்து அந்த குளங்களின் துருசுகள் திறக்கப்படுகின்ற போது எங்களுடைய மன்னார் மாவட்டத்துக்கு அந்த நீர் வருகின்ற போது அந்த மக்கள் இடம்பெயர்கின்ற தொடர்ச்சியாக ஒவ்வொரு வருடமும் நடைபெறுகின்ற சந்தர்ப்பங்கள் என்னுடைய மன்னார் மாவட்டத்திலே இருந்து கொண்டிருக்கிறது. ஆகவே இந்த விடயங்களை கவனத்தில் எடுக்க வேண்டும். இந்த நாட்டிலே இடம்பெயர்கின்ற மக்கள் ஒவ்வொரு முறையும் ஏதோ ஒரு விதத்திலே இடம்பெயர்கின்ற அந்த சந்தர்ப்பங்கள் குறைக்கப்பட வேண்டும். எங்களுடைய மக்கள் இடம்பெயர்ந்திருக்கின்ற நிலை மாற்றப்பட வேண்டும். அதேபோல இடம்பெயர்கின்ற அந்த சூழல்கள் மறுக்கப்பட்டு அந்த எங்களுடைய பிரதேசத்திலே அந்த கடல் அரிப்பு இப்படியான நிலைகளை மாற்றுவதற்கான சந்தர்ப்பத்தை உருவாக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
ஆர்டர், ஆர்டர் பிளீஸ். ஐ நவ் விஷ் டு வெல்கம் ஹானரபிள் வில்லியம் எட்வர்ட் ஃபீலிக்ஸ் ஹட்மன், தி பிரைம் மினிஸ்டர் ஆஃப் டஸ்மேனியா, இன் அவர் பார்லிமெண்ட். ஹி இஸ் அக்கம்பனிட் பை மேத்யூ கே க்ரூம், மினிஸ்டர் இன் தி டஸ்மேனியன் கேபினட், the High Commissioner of Australia to Sri Lanka, His Excellency Chris Hodgson, and officials from Tasmanian government. Welcome. The next speaker is Honorable Gayantha Karar Tilaka. Got 10 minutes.
Garu Niyojya Kathanayakathumani, Ekthasthamasi Anudeke Maimasa Namavinidina, New York Hidi Piligannalada Deshagunika விபர்யாச பிரிபந்த எக்ஸட் ஜாத்திங்கே ராமுகத சம்முத்திய சந்தகா வூ பெரிஸ் கியூசும பிரிபந்த யோஜனாவ கரு அக்ராமாத்திய துமா வினுவேன் செப்டம்பர் மாசே ஹத்வெனிதா மட்ட பார்லிமேந்தோட்டு திரிபத்கரன் அவஸ்தாவ லபுனா எம கியூசும அபரானுமத கிரீம ரெட்டிபிகேஷன் சந்தகாவன யோஜனாவ கரு அக்ராமாத்திய துமா விசிங் அது மே சபாவட்டு திரிபத்கரப்பு எலாவே விஷயபார அமாத்திய அதிகரு ஜனாதிபதி துமத் சபாவே நதினிசா அதஹஸ் கீப்பியாக் தவதுருடா தெக்கத்துக்கரான்னட பமனாய் மம் பலாபுருத்துவேன். நியோஜ்ய கதாநாயகத்துமணி எக்ஸட் ஜாத்திங்கே தேசகுண விபர்யாசிய පිළිබඳ රාමුගත සම්මුතියෙහි පාර්ශ්ව කරුවන්ගේ 21 වෙනි සැසිවාරය 2015 නොවැම්බර් මාස ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්ුණා. එහිදී රාජ්‍ය නායකින් බොහෝ දෙනෙකු සහභාගී වෙලා දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමට එකඟතාවය පළ කළා. මෙම ගිවිසුම අහිතකර දේශගුණික විපර්යාසවලින් වන බලපෑමෙන් මිහිකත මුදවා ගනිමින් කාබන් විමෝචනය අවම තිරසාර අනාගතයක් සඳහා අවශ්‍ය වන්නා වූ ආයෝජන හා ක්‍රියාමාර්ග සීර්ප්‍රයෙන් ගොඩනැගීම සඳහා වූ සන්ධිස්ථානයක් වන අතර ගෝලීය දේශගුණික කතිකාවතක් ගොඩනැගීම සඳහා වන නව ප්‍රවේශයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ගිවිසුමේ මූලික අරමුණු කරුණු දෙකක් ඔස්සේ පෙන්වා දෙන්න පුළුවන්. පූර්ව කාර්මීකරණ යුගයට සාපේක්ෂව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීම සෙන්ටිග්‍රේඩ් අංශක 2ට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම එහි පළමු වෙන්න වන අතර එය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 ඉක්මවාගෙන නොයාම සඳහා උත්සාහ කිරීම දෙවැන්න ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. දේශගුණික විපර්යාසවල බලපෑම සහ එහි අවධානම සැලකිය යුතු ලෙස අඩුකර ගැනීම ඒ මාර්ගයෙන් බලාපොරොත්තු වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එම අරමුණු පදනම් වූ ඉලක්ක පැරිස් සමුළුවේදී හඳුනාගෙන තියෙනවා. දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ප්‍රජාවගේ හැකියාව ශක්තිමත් කිරීම ඒ අතුරෙන් ප්‍රමුඛ ඉලක්කයක්. ඊට ළඟාවීම සඳහා මූල්‍ය තාක්ෂණය හා ධාරිතා සංවර්ධනය ස්ථාපිත කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු දේශගුණ විපර්යාසවල අවධානමට ලක්වන සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ඉලක්ක සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබා දිය යුතු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වසරේ අප්‍රේල් 22 වෙනිදා ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට අත්සන් කළේ සාමාජික රටවල් 178ක් සමග. මෙම පැරිස් ගිවිසුම බලාත්මක වීමට අවම වශයෙන් පාර්ශ්ව රාජ්‍යයන් 55ක් අපරානුමත කිරීම අවශ්‍ය වෙනවා. එසේ අපරානුමත කළ රාජ්‍යයන් හරිතාගාර වායු විමෝචනය සමස්ත ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 55%ද ආවරණය විය යුතුයි. ඒ අනුව සාමාජික රටවල් ඉහත එකඟතාවය මත ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා දේශීයව තීරණය කරන ලද දායකත්වය ප්‍රකාශයට පත් කළ යුතු වෙනවා. එමෙන්ම අදාළ එකඟතා සපුරා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන උපාය මාර්ගද ක්‍රියාත්මක කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ගෝලීය උණුසුම වැඩිවීමට දායකවන හරිතාගාර වායු විමෝචනය සිදුවන ආංශික ශේෂ්ත්‍ර අතුරින් බලශක්තිය, ප්‍රවාහනය, කර්මාන්ත, කුෂිකර්මාන්තය හා පසු සම්පත්, වන සම්පත් හා අපද්‍රව්‍ය කළමනාකරණය යන ශ්‍රේෂ්ඨවලට හිමිවන්නේ ප්‍රධාන තැනක්. ශ්‍රී ලංකාවේද අපේක්ෂිත ඉලක්ක සාර්ථක කර ගැනීම සඳහා දේශීයව තීරණය කරන ලද දායකත්වය ආකාර කීපයකින් සැලසුම් කර අවසන්. පැරිස් ගිවිසුම අප රටේ අපරානුමත කිරීමෙන් වාසි කීපයක් අපේක්ෂා කරන බව මා මෙහි මෝතේදී සිහිපත් කරන්න කැමැති. ඒ අතුරින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අවම කිරීම හා දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා වූ ගෝලීය උත්සාහයට දායක වීම මගින් ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන මාවතකට යොමු වීම ප්‍රධාන තැනක් ගන්නා බව පෙන්වා දෙන්න පුළුවන්. මීට අමතරව හරිත දේශගුණ අරමුදල, ග්‍රීන් ක්ලයිමට් ෆන්ඩ් වැනි අරමුදල් මගින් සහය ලබා ගැනීම දේශගුණ විපර්යාසයකදී ජනතාවගේ සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාවය, ජල හා වාරිමාර්ග වැනි ශ්‍රේෂ්ඨවලදී අවශ්‍ය ජාත්‍යන්තර සහය ලබා දීම ආදිය සාමාජික රටකට හිමිවන සුවිශේෂ වාසීන් කීපයක් ලෙසත් හඳුන්වා දීමට පුළුවන්කම තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සියල්ල පසුපස සැඟවුණු යථාර්ථය ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අවම කිරීමේ ඉලක්කය සපුරා ගැනීම මගින් මෙම සියවස තුළ ප්‍රධාන පාරිසරික අභියෝගය වන දේශගුණ විපර්යාස ජය ගැනීමට අපට හැකියාවක් ලැබෙයි. එමගින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ස්වාභාවික පරිසර පද්ධතිවල ස්ථායීතාවය තහවුරු කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඒ අනුව මෙම පැරිස් කිවිසුම මගින් තිරසාර අනාගතයක් ගොඩනැගීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකාවට සක්‍රීය දායකත්වයක් ලබා දිය හැකි බවට අපට විශ්වාසයි. එය තිරසාර අනාගතයක් සඳහා වූ ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවන මහඟු අවස්ථාවක් බව සිහිපත් කරමින් මට අවස්ථාවක් ලබා දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
ගරු විමල් රත්නායක මහත්මයා,
දරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව මෙම පාරිසරික ගිවිසුම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් අපේ ස්ථාවර ඉදිරිපත් කිරීමට අවස්ථාව කටයුතු කරන්න කැමැති. අප මුලින්ම මෙම COP21 කියන නැත්තම් පැරිස් ගිවිසුම කියලා හඳුන්වන මෙම ගිවිසුමට ශ්‍රී ලංකා රජය එළඹීම පිළිබඳවත් එමෙන්ම එම ගිවිසුම මේ පාර්ලිමේන්තුවේදී අනුමත කිරීමටත් අප අපේ දායකත්වය ලබා දීමට මුලින්ම කැමැති. ඒ වගේම අපි දන්නවා ගරු සභාපතිතුමනි, මේ ගිවිසුම් වලට විශේෂයෙන්ම අපවැනි රාජ්‍යවලට වඩා බලගතු විශේෂයෙන්ම ලෝකෙ වැඩිම පසුගිය අවුරුදු 200 ඇතුළතදී ලෝකෙ වැඩිම පරිසර දූෂණයට වග කියන්න ඕනකම තිබෙන වැඩිම වායු වලට අහිතකර වායු නිෂ්පාදනය කරන රාජ්‍යයන් වල නායකයන් ඇමරිකාව, කැනඩාව, ජපානය, ඒ වගේම දියුණු වෙමින් පවතින රටවල් වශයෙන් හඳුන්වන චීනය සහ ඉන්දියාව වගේ මේ එකතු වෙන්නේ අපි දකිනවා පැහැදිලිවම මේ ලෝකේ පුරාම පරිසරවේදීන්, සිවිල් සංවිධාන, ප්‍රගතිශීලීන් සුවිශාල වශයෙන් බිම් මට්ටමින් කරන ලද මැදිහත් වීම මත. ඉතින් එම නිසා මේ මැදිහත් වීම මත මේ එකඟ වීම පිළිබඳව අපි සතුට දක්වනවා, අපි සතුට වෙනවා. විශේෂයෙන්ම අපි දූපත් රාජ්‍යයක් වශයෙන් මේ ගෝලීය උණුසුම ඉහළ යාමේ ඍජු තර්ජන ලක්වී තිබෙන රාජ්‍යයක්. ඔබතුමා මේ ආසාරයේ පිළිගනු ලැබූ කතානායකතුමාගේ විශේෂ ආරාධිතයන් වශයෙන් පැමිණ සිටින මේ තස්මේනියානු රාජ්‍ය දූපතත් ඔස්ට්‍රේලියාවට අයිති. ඔවුනුත් මේට දූපතක් වශයෙන් මුන්දීමට තිබෙන රාජ්‍යයක්. එනිසා මෙහි වැදගත්කමක් තිබෙනවා. නමුත් ගරු සභාපතිතුමනි, මේ ගිවිසුම රටවල් 200ක් එකතු වී අසංකලද ගිවිසුම සම්බන්ධව අද ලෝකයේ සුවිශාල සාකච්ඡාවක් තිබෙනවා. ඒක තමයි මේ ගිවිසුම දත් නැති ටීට්ලස් ඇග්‍රීමන්ට්. 1992 ලෝකේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම මත පාරිසරික සම්මුතියන් වලට එළඹෙන ලෝකේ උත්සාහ කරපු අවස්ථාවනවලදී ඒක ගමනක් කරලා තියෙන අවුරුදු 24. මේ අවුරුදු 24 ඇතුළතදීම විවිධාකාර පොරොන්දු පත්‍ර පොරොන්දු වීම් විශේෂම ලෝකේ බලකතු රාජ්‍යයන් ලබා දීලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් මට ලැබී තිබෙන කැටි වේලාවට මම කියන්න කැමති විශේෂයෙන්ම එක්ද කෝටෝ ප්‍රොටෝකෝල් කියලා මේකටම මේක ඊළඟ අදියර වශයෙන් ආපු ජපානයේදී අසංකලන ද ගිවිසුමට අදාළව ගත්තොත් ඒකේ තිබුණේ මෙන්න මේ විදිහට ඉන්ඩස්ට්‍රියලයිස් කන්ට්‍රීස් වුඩ් බී ලීගලි ඔබ්ලයිස් ටු කට් දෙයා ග්‍රීන් හවුස් ගෑස් එමිෂන්ස් 5% ඔන් 1990 ලෙවල්ස් බයි 2008 ටු 2012. 1990 තිබිච්ච විමෝචන මට්ටමට වඩා 5%කින් අඩු කරන්න තමයි කියෝටෝ ප්‍රොටෝකෝල් එකේදී දියුණු වෙච්ච රාජ්‍යයන් එකඟ වුණේ. උන්ට නීතිමය බැඳීමක් තිබුණා ඒකට. දියුණු වෙමින් පවතින රාජ්‍යයන් විශේෂයෙන්ම බ්‍රික්ස් රටවල් වල ඇතුළු ඔවුන්ට නීතිමය වශයෙන් බැඳීමක් තිබුණා. ඔවුන්ටත් බලපෑමක් තිබුණා අඩු කරන්න කියලා. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නීතිමය බැඳීම් තිබීම නිසා එවකට එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා මෙයට සහභාගී වුණත් එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය මෙම පනත නැත්නම් මෙම ගිවිසුම 95ට බිංදුවක් වශයෙන් පැරද්දුවා. එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය එක්කෙනෙක්වත් චන් දුන්නේ නැහැ මේ පරිසර පනතට, පරිසර ගිවිසුමට ඒකලංගේ සෙනෙට් එක. ඊට පස්සේ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ගිවිසුමෙන් අස්සනක් තමන්ගේ රාජ්‍ය ඉල්ලාස් කරගත 2002. ඒ නිසා ඒ තර්කය මත පදනම් වෙලා ඊට පසුව ක්‍යෝටෝ ප්‍රොටෝකෝල් කියන එක ප්‍රායෝගිකව අක්‍රිය වෙන පටන් ගත්තා. ප්‍රොටෝකෝල් එක අස්සන් කරපු ජපානය පවා 2012 තමන්ගේ අස්සන ඉල්ලාස් කරගත් ඉවත් වුණා. කැනඩාව ඉවත් වුණා. ඉතින් මේ අනාදි වශයෙන් අද තියෙන තත්ත්වය තමයි 1997 මේක අස්සන් කරද්දී 1992 අස්සන් කරද්දී එකඟ වුණා එක්දාසමසය අනුවය මට්ටමට වඩා සියයට පහකින් මේ පරිසරයට අහිතකර ගෝලී උණුසුමට දායක වෙන වායුවර්ග විමෝචනය අඩු කරනවා කියලා. නමුත් 2012 තත්ත්වයේ තමයි 2012 වෙනකොට 1990 වගේ ඉඳලා 22කින් මේක වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා මේක කඩවුණු පොරොන්දුවක් වුණා මේ නෛතික වශයෙන් බැනීමක් තිබිච්ච කිවිසුම්. ඒකේ නෛතික බැනීමක් තිබ්බා. කියන්නේ මේ අදාළ එමිෂන් රේට්ස් පවත්වන් ගියේ නැත්නම් රාජ්‍යයන් දඩ ගෙවිය යුතුයි. ඊට ඒ නිසා දැන් අද ගත්තොත් එහෙම අද තත්ත්වයේ ගත්තොත් අද අපි විවිධාකාර බලපෑම් එක් අපි මේකට නෙගටිව් උනේ මේ කියන්නේ. නමුත් රාජ්‍යයන්වල මේ සම්බන්ධව උනන්දුවක් තිබෙනවා. නමුත් ප්‍රධාන බලකතු රාජ්‍යයන් පැත්තෙන් ගත්තොත් වැඩිම එමිෂන්ස් වලට දායක වෙන රාජ්‍යයන් ගත්තොත් ඔවුන්ගේ මේ සම්බන්ධව තිබෙන ඉතාමත්ම දුර්වල ප්‍රතිචාරය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඕලන්දේ හොලන්ඩ් වල ඩච් BPL Environmental Agency කෙනකින් කරපු නිරීක්ෂණ වාර්තාවක ඉදිරිපත් කළා තිබෙනවා. මේ වෙනකොට 1990 මට්ටමයට වඩා මම කලින් කිව්ව 2012 මට්ටම මේ වෙනකොට 65%කි. ඒ කියන්නේ 1990ට වඩා 5%කින් අඩු කරන්නයි තිබුණු යෝජනාව. මේ වෙනකොට මේ ග්‍රීන් හවුස් ගෑසස් කියන ඒවායි වර්ධනය 65%කින් වැඩි වෙලා තිබෙනවා 1990 මට්ටමට වඩා. ඒ නිසා ඉතා පැහැදිලි කොච්චර සල්ලි වියදම් කරගෙන කොච්චර විශාල සමුළු පැවැත්තුවා ඒවට රාජ්‍යයන් අපකප වෙන්නේ නැතිනම් ඒවට නීති පනව ගන්නේ නැතිනම් නීති පනපුවත් කඩනවා නම් මේ ගිවිසුම් තේරුමක් නැහැ කියන්නේ. දැන් පැරිස් ගිවිසුම ගත්තොත් ඉතාමත්ම දියාරු ගිවිසුමක්. ඔබතුමා පැරිස් ගිවිසුම සම්බන්ධව පරිසරවේදී කිතිබන ප්‍රධාන චෝදනාව තමයි මේක කිසිම නෛතික බැඳීමක් නැහැ ගරු නියෝජ කතානායකතුමනි ජාත්‍යන්තර වශයෙන්. එක එක රාජ්‍යයන්ට කියලා තියෙනවා ඕගොල්ලෝ කැමති ඒවා කියන්න කියලා. දැන් ලෝකයේ අනතුරෙන් ගලව ගන්න එකනේ අවශ්‍ය වෙන්නේ. ඔබතුමාටයි මටයි කැමති දේ මේ කරන්න වෙන්නේ. දැන් ලෝකයේ මේ විදිහට ගෑස් එමිෂන්ස් වැඩි වුණොත් ලෝකයේ උණුසුම වැඩි වෙනවා. උණුසුම වැඩි වුණාම අපි වගේ දූපත් රාජ්‍යයන් වල අපි රටේ ලෝකෙම ගත්තොත් මිලියන් 500කට වඩා ජනතාවට මේක බලපාන. කෘෂිකර්මයට බලපාන සුවිශාල වශයෙන්. මා දැක්ක මහා බ්‍රිතාන්‍යයට මහා බ්‍රිතාන්‍යයට බලපාන්නේ යටවීම පැත්තෙන් නෙමෙයි. ඔවුන්ට රීලොකේට් කරන්න සම්පත් ඉන්න රටවල් ජනතාව. නමුත් ඔය කෘෂිකර්මාන්තයට දැවන්ත තර්ජනයක් වෙනවා. මම දැක්ක මහා බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පරීක්ෂණ කළා තිබෙනවා ඔවුන්ට කොහොමද මේක බලපාන්නේ කියලා. 2050 වෙනකොට මේ විදිහට ගියොත් ග්ලැසියර් දිය වෙනවා. ඒතර උතුරු ආක්ටික් වල ග්ලැසියර් දිය වුණාම ඒකෙන් මහා බ්‍රිතාන්‍යයට ලැබෙන උණුසුම් දියවැල් ඒ ග්ලැසියර් ගලාගෙන යාමත් එක්ක ඒ උණුසුම් දියවැල් වල උෂ්ණත්වය අඩු කරනවා. එතකොට ඒ උණුසුම් දියවැල් සීතල දියවැල් වලට පත් වුණාට පස්සේ ඒක මහා බ්‍රිතාන්‍යයේ කෘෂිකර්මාන්තයට බලපාන. ඒ නිසා අපිට දැන් ලෝකයේ විද්‍යාඥයන් ලෝකයේ පරිසරවේදීන් තීන්දුව කළා තිබෙනවා මේ මට්ටමට පවත්වා ගත යුතුයි කියලා. අනතුර වළක්වා ගන්න. එතකොට ලෝකේ රාජ්‍යයන් කටයුතු කළ යුතු වෙන්නේ අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය කරන මැදිහත් වීම. නමුත් පැරිස් කිවිසුම ගත්තට පස්සේ කවුරුත් සතුටු වෙලා. ඇමරිකාව සතුටුයි, චීනයත් සතුටුයි, ප්‍රංශයත් සතුටුයි, කවුරුත් සතුටුයි. නමුත් මේ කියන 1.5ට අඩු කරත් සෙන්ටිග්‍රේඩ් 1.5කට අඩු කරාට පස්සේ ලෝකේ තියෙන නියෝජ කතානාගත වුණේ තුමනි බේරාගත නොහැකි මට්ටම. ඒ නිසා ඇත්තටම ගත්තොත් මෙතන තිබෙන්නේ ලෝකේ ජනතාව ඉල්ලා සිටින දේ නෙමෙයි ලෝකේ මහා පරිමාණ බලශක්ති සමාගම් මහා පරිමාණ සමාගම් තමයි අවසානයේදී තීන්දුව කරන්නේ මේ තීන්දුව කළා තිබෙන්නේ මේ පැරිස් කිවිසුම්. ඒ නිසා අපි වගේ කුඩා රාජ්‍යයකට මේකට අපිට චෝදනාවක් නැති වුණත් මොකද මේ සම්බන්ධ විවිධාකාර ගරු නියෝජ කතානායකතුමනි අපි ඊට පැහැදිලිව කියන්න ඕනි මම කියන්න කැමති මේ
මුලසුන ගන්නවා.
Continue.
Oh, garu karaka sabha sabhapathitumani esa me paris kiyusuma sambandha wada lokeye thibena pradhanama chodanawa tamai mekata kisima rajyanta wagakivimak naha kiyana e wageema api dakka me puwatpat wartha palawee thibena suvishala washeen visheshayen loke pradhana pele agenda setting media wala america aksat janapade britaniya palakarana visheshayen america aksat janapade matiwaranath me dawasala thirena nisa ounita pahadiliwa ඔවුන් කියලා තිබෙනවා ඔවුන්ට කිසිම ආකාරයක බැඳීමක් නැහැ කියලා මම කියන්න මෙතන එක්සත් ජනපද සෙනෙට් සභිකයෙක් වෙන ජිම් ඉන්හොෆ් කියන රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයා කියනවා මෙහෙම This agreement is no more binding than any other agreement from any conference of the parties over the last 21 years. Last 21 years means since 1992. Senate leadership has already been outspoken in its positions that the United States is not legally bound to any agreement setting emissions targets or any financial commitment to it without approval by Congress. ඒ නිසා නීති බැඳීමක උත්තර වුන් මුදා ගැවන ලෑසිත් නැහැ. මොකද මේක යෝජනාවක් තියෙනවා. බලගතු රාජ්‍යයන් විසින් ඩොලර් බිලියන් 600ක් ඩොලර් බිලියන් 100ක් ඩොලර් බිලියන් 100ක් දියුණු වෙමින් පවතින රාජ්‍යයන් වල clean energy නැත්නම් green energy development වලට දෙන්න ඕනේ කියලා. නමුත් මේ ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සෙනෙට් සභිකයේගේ අදහස. සම මාට මූලික වශයෙන් කියන්න ඕන කාරණේ තමයි මේ පොදුවේ පරිසර ආරක්ෂා කරගන්න ලෝකයේ ජනතාවගේ දේශපාලන සංවිධානවල බලපෑම පරිසරවේදීන්ගේ බලපෑම මත ලෝකේ යම් හොඳ පැත්තකට ගිහිලා තියෙනවා. අපි මේක meaningless agreement එකක් කියලා අපි කියන්නේ නැහැ. මේක වැදගත් ඇග්‍රීමන්ට් එකක් හැබැයි මේක අවශ්‍ය ඇග්‍රීමන්ට් එකක් හැබැයි මේකට අවශ්‍ය බලතල නැහැ. දඬුවම් නැති නියෝග ක්‍රියාත්මක කරන්න නැති පනතක් වගේ. ඒ නිසා මම කිව්වේ ඒක කලින් නීතිමය බැඳීම් තිබිච්ච පෙනල්ටිස් තිබිච්ච ප්‍රොටෝකෝල්ස් උත් කඩපු ප්‍රධාන පෙළේ රාජ්‍යයන් ඔවුන් අතරම මේ තෙල් සමාගම් වල භාෂාව කතා කරන්නේ. ඒ නිසා මේකෙන් ඇති වෙන ප්‍රයෝජනය මුකුත්ම වෙන්නේ නැහැ කියන එක තමයි පරිසර වේදින්ගේ අදහස වශයෙන් දකින්නේ මේක ගිවිසුමක් වශයෙන් ගත්ත. ඒ නිසා අපි කියන්න කැමති ගරු නියෝජක ගරු සභාපතිතුමනි පරිසරය ආරක්ෂා කිරීමට වර්තමානයේ තියෙන ප්‍රවණතාවය තමයි මේ තාක්ෂණයට සහ තාක්ෂණික ක්‍රමවලට පුළුවන් පරිසරය ආරක්ෂා කරන්න කියන එක. මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඔබතුමාට මතක ඇති ඔය ක්‍යෝටෝ ප්‍රොටෝකෝල් කාලෙම තමයි ආවේ කාබන් ට්‍රේඩින් කියලා කතාව. ඒ කියන්නේ ඒකෙන් ඉඩක් දුන්නා ඩිවලොප් දියුණු රටවල් වලට ඒගොල්ලන්ගේ ප්‍රශ්න එක්ස්පෝට් කරන්න. කාබන් ට්‍රේඩින් මීන්ස් දැට්. ඒ කියන්නේ තමන් පරිසරය දූෂණය කරනවා, තමන් පරිසරය නාස්ති කරනවා. ඒ වැරදි පරිභෝජන වැරදි නිෂ්පාදන ක්‍රමය වෙනස් කරගන්නේ නැතුව කාබන් ට්‍රේඩින් කරනවා කියලා එක ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒකෙන් අද ලෝකෙට එක සෙන්ටිග්‍රේඩ් දශමයක් බේර ගන්න පුළුවන් වෙලා නැහැ. ඒ නිසා ගරු නියෝජක ගරු සභාපතිතුමනි අපි කියන්න කැමති මේ ලාභයම පමණක් ඉලක්ක කරගෙන ලෝකෙ දිහා බලන දේශපාලන ආර්ථික ක්‍රමයකට එවැනි ආර්ථික ක්‍රමයකට බැහැ පරිසරය ආරක්ෂා කරගන්න. ධන ප්‍රාග්ධනයටයි තාක්ෂණයටයි ලෝක ප්‍රශ්න ඉඳන්න පුළුවන් නම් මේ ලෝක ප්‍රශ්න ඉඳලා ඉවරයි. මම මේකයි හොඳම උදාහරණ කිව්වේ. දැන් අධිපරිභෝජනවාදී නිෂ්පාදනය, නාස්තිකාර නිෂ්පාදනය, ඒ වගේම තෙල් සමාගම්වල සහ බලශක්ති සමාගම්වල උමනාවට කරන නීති රීති සකස් කිරීම, ඒව එකක්වත් වෙනස් කරන්නේ නැතිව ඒ එකක්වත් වෙනස් කරන්නේ නැතුව අපේ නාස්තිකාර නිෂ්පාද වැඩිම ලාභෙන ක්‍රම ඔබතුමා දන්නවා. කැනඩාව මම මගේ චෝදනාවක් නෑ, කැනඩාව 2011 දී ක්‍යෝටෝ ප්‍රොටෝකෝල් එකෙන් අයින් වෙනකොට ඒ අගමැතිතුමා ඔහුට පැහැදිලි චෝදනාවක් තිබුණා. ඔහුගේ පක්ෂ ප්‍රධානී රාශිය කැනඩාවේ තෙල් සමාගම් වලට සම්බන්ධ පුද්ගලයෝ කියලා. මොකද ලෝකේ තෙල් මිල ඉහළ යාමත් එක්ක ඔවුන් ඒ තෙල් සමාගම් වල බලපෑම වල ලක් වී තිබුණා. 2012 දී ජෝර්ජ් බුෂ් ඉවත් වෙනකොට ඇමරිකා අධිනායක පදයේ මේ ක්ලින්ටන් මහත්මයා ගහපු අස්සනත් අයින් කරගන්න ඕට. අපි කවුරුත් දැනන් හිටියා ජෝර්ජ් බුෂ් කියන්නේ තෙල් සමාගමක කලින් කටයුතු කරපු ප්‍රධාන පෙළේ පුද්ගලයෙක් කියලා. ඒ නිසා අපි කියන්න කැමති මේතන තිබෙන්නේ පැහැදිලිවම ගරු සභාපතිතුමනි මේ තියෙන ධනපති ක්‍රමයත් එක්ක තියෙන ප්‍රශ්නය. වම වචනේ දරුණු වෙන්න පුළුවන් ඒක තමයි ඇත්ත. අද පරිසර වේදීන් ගණන් බලලා තියෙනවා මේ 1992 ඉඳලා පරිසරය සම්බන්ධව මේ කරන ලද ප්‍රධාන පෙළේ සාකච්ඡාවලට පමණක් ලෝකේ රාජ්‍ය නායකයන් ගමන් කරලා තියෙනවා ෆ්ලයිට් 3000ක. ඕන් කියන්නේ ෆ්ලයිට් 3000න් වෙච්ච පරිසරක හානියවත් මේ පෞරුදු අවුරුදු 24 දී වෙනස්සලා නැහැ කිය. මේ ගමන් බිමන් වලටම ෆ්ලයිට් 3000ක් කියලා තියෙනවා කියලා මේ පරිසර සමුළු වලට. ඒ නිසා අපි ඉතා පැහැදිලි කියන්න කැමති නිෂ්පාදන මොකද මිනිස්සු ගැන ආදරයක් නැති ක්‍රමයක් ලෝක ජනගහණයෙන් 21 වසරකට කතා කරාට දැන් බලන්න මේක සම්පූර්ණ තියෙන්නේ අර ටර්මිනොලොජි වෙනස් කරන. දැන් 2006 දී ලෝකෙට ලොකු මිලේනියම් එකක් ආවක ලොකු කතාවක් කියලා අපිට දුන්න මොනවද? සස්ටේනබල් ඩෙවලොප්මන්ට් MDGs. MDGs කියලා එකක් දුන්නා. මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් කියලා දුන්නා කැරක්ටලයක්. ඒ කැරක්ටලයේ තිබුණා ඒවා හොඳ යෝජනා. ඒක කිසි වැරද්දක් නැහැ. වෙනම යෝජනා වශයෙන් ගත්තොත් ඉතා හොඳ දේවල්. 2015 වෙනකොට මේ සහස්ත්‍ර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කරගත යුතුයි කියලා. නමුත් 2015 වෙනකොට මොකදලා තියෙන්නේ? ඒවයි එකක්වත් සම්පූර්ණ වෙලා නැහැ. ඒ එකක්වත් සම්පූර්ණ වෙලා නැහැ. ඒවා සම්පූර්ණ කරන්න ඔය ලෝකෙ පිළිගත් ලොකු රටවල් එකක්වත් උදව් කළත් නැහැ. ඊට පස්සේ 2015 දී වැරද්ද පිළිගන්න වෙනකොට මොකද කරන්නේ? නම වෙනස් කරනවා. දැන් දාලා තියෙන SDGs කියලා. Sustainable Development Goals කියලා 17ක්. දැන් තවද අවුරුදු 15ක් දාලා තියෙනවා 2030. ඒක බලන් තියෙන්නේ 2030. ඒ නිසා මේ කරන්න ගරු සභාපතිතුමනි තමාගේ බැරිකම එක එක ස්මාර්ට් ක්‍රම වලට වහගන්නේ. දැන් ලෝකේ පරිසර ලෝකේ උණුසුම් වෙලා ලෝකේ පෘථුවිය විනාශ වෙන්න යනවනම් කෘෂිකර්මාන්තය ජන ජීවිත විනාශ වෙන්න යනවනම් ඒ අපි දකින දේ තමයි ඒකට කළ යුතු සැබෑ දේ කරන්න ඕනේ. මොකද අපි මේක ගන්නෙ වර්තමාන ආණ්ඩුව ඍජුවමකට අහු වෙන්නේ මීට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති තමයි මීට ගැලපෙන මූල්‍ය ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක කරන්නේ. පරිසර සම්බන්ධ ප්‍රශ්නේදී අපිට ආණ්ඩුවට විශේෂ විවේචනයක් නැහැ. මේ ගිවිසුම සම්බන්ධ. හැබැයි මේ ගිවිසුමට විරුද්ධ වෙන කණ්ඩායම්වල මැදිහත් වීම තමයි තමුන්නාසලා මේ ආර්ථිකය සකස් කරන්නේ. දැන් මම උදාහරණයක් කියන්නම්. තමුන්නාසලා සංචාරක පැත්තෙන් ගත්තොත් ලංකා සතුව තිබෙනවා විශේෂයෙන් පුත්තලන් දිස්ත්‍රික්කය ඔබතුමාගේ මන්නාරම් දිස්ත්‍රික්කයටත් කිට්ටුයි දූපත් රාශියක් තිබෙන. වෙල්ලායි දූපත, ඉප්පන්තිය දූපත, බත්තලංගුණ්ඩුව, පල්ලියවත්ත, වෙල්ලායි තුනක් තියෙනවා. උච්චිමුණි, ඉප්පන්තිය, පෙරියාරච්චාලයි, සින්නරච්චාලයි, ඉරමුතිය, සින්න ඉරමුතිය, ඉරමුතිය වෙස්ට්, තාකතිවෙන් දෂ්බේ මුතුවල් කියලා. තමුන්නාසල මේවට මොකද්ද කරමින් ඉන්නේ? තමුන්නාසල මේවට කිසිම ප්‍රශ්නයක් නැද්ද? මේකෙන් දෙකක් තමුන්නාසක රජය නෝයි කියලා කියන්න පුළුවන්. නමුත් තමුන්නාසම අවලංගු කළ නැහැ. දැන් මේවා දූපත් විදිහට බදු දීලා තිබේ. ඊළඟට තමුන්නාසලාට පහුගිය කාලේ ලොකුම ප්‍රශ්න ලොකුම සිද්ධියක් සිද්ධ වුණා කොකාකෝලා සමාගමෙන් කැලණි ගඟට විෂ සහිත රසායන ද්‍රව්‍ය එකතු කළා. කෝටි ගාණක් පාඩුනා ජල සම්පාදන මණ්ඩලයට. තමුන්නාසලක රුපියලක් අය කරගත්තේ නැහැ. දෙ මෙහෙ තෙල් කම්පැනි නෑ. මෙහෙ තියෙන කොකාකෝලා වගේ කම්පැනි තමුන් ඇමරිකාවගේ රටවල ලොක්කෝ තෙල් කම්පැනි ළඟ දන ගහනකොට තමුන්නාසල මෙහෙ කොකාකෝලා ළඟ දන ගහනවා. අපි මේ රාජ්‍යෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි ඉතාමත් වකිමේ මේ ගිවිසුමට සහයෝග දෙන ගමන් මේ ක්‍රමයට මේ ලාභය පමණක් හොයාගෙන එළවන ක්‍රමයට ලංකාවේ පරිසරයවත් ලංකාවේ ගංගා වැලිකොඩ දාලා විනාශ කරන කවුද? හැම දෙ ආණ්ඩුව දෙපැත්තෙම කරනවා. කෝට මේ ප්‍රොටෝකෝල් අස්සම් කරන්න කලින් ගංගා ටික බේර ගන්න එපා. කැලා ටික බේර ගන්න එපා. ඒවා කරන්නේ කවුද? ඒවා කරන්නේ දේශපාලනඥයෝ පමණක් නෙමෙයි. දේශපාලන උදව් කරන ලොකු ව්‍යාපාරික පලන්තයක් තියෙනවා. ඒ නිසා අපි තමුන්නාස කිල්ලා හිටින්නේ මේකට අස්සම් කරන්න අපිත් උදව් කරන්නම්. ප්‍රායෝගික වශයෙන් අපේ රටේ පරිසරය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරන්න ප්‍රායෝගික දෙයක් කරන්න කියන ඉල්ලීම තමයි අපි අවසාන වශයෙන් කියන්නේ.
බොහොම ස්තුතියි.
Honorable Susil Prema Jayant.
Sabhavatthumani, Mama Satutvinava, Deshuniku Parayashapili Mandava, Paris Samutia, May Parliament Vedi, Addavasa Sabhagata Kalla, Siludinage Mekangatave Mata, Apranumati Labadim Sindaha, Adani Abatrat Lutkinim Samband. Visheshayenma Hitu Parisara Amatyavarayek Hatiyata, Atikaru Janadhipati Maithripala Sirisena Mathithuma, Mata Upadesa Dunna, Pasugiya April Mase, 2016, 22 Venida, New York Pala, Eksajathinge Mulasthanedi, Edina Ratawal 175k, Samajika Ratawal 193k, 175k, May Gusun Sandha Sankan Navastavedi, Sri Lanka Raja Venuin, Atikur Janad Gutumagi Nam Kirima Mata, Mata Emma Gusuma San Kirim Sandha was Tavalab. Make Aithiaska Samutia. Make it a Magapadune, Egdasam Si Anu in the Lamepitata, Mirate Pamanakneve, Jatantra Vashin Kirtimat Vidyagin. Rasha Kividavastavala, Goli Ushnakte, Kalamanakarne Karaganim Sandaha, Tibina Vashatave, Penua de Nulebu. Isadaha Japani, Kyoto Nagaridia Sangarpu, Kyoto Protocol Kina Samutheater, Samara Probal Ratawal, Atsan Kalene. Buhovelavata Ratawalula Despalna Naikin, May Koitram Vidyagin Visin Penua Den Labuat Guli Ushnatte Kalamanakarne Karat Yutuikina Karne Pilimandava Etram Avadhania Kyamunene Itavada Vedagatuna Sangvardhane Tupatkamaturan Kirim Aharanishpadane Nimasa Evagima Sigra Karmika Karane Miyadi Vashin Karun මෙහි ප්‍රතිඵලය වුණේ මුලින් අවස්ථාවේදී මේක කළමනාකරණය කරන්නයි කියන ඉල්ලීමට. ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවුන නිසා දැන් මේ වෙනකොට 90 ඉඳලා අවුරුදු 25ක් ගත වෙන තැනදී මේ සියලු දෙනාටම එකඟ වෙන තැනකට එන්න සිද්ධ වුණා. එනකොට සිද්ධ වුණා මොකද්ද මේ කළමනාකරණය කර ගැනීම නෙවෙයි දැන් කළමනාකරණය කරන්න බැරි මට්ටමින් ඉහළට යනකොට ඒක පාලනය කරගැනීම සඳහා මුලින් අවශ්‍ය වුණේ මේක 1.5 න් එහාට ගෝලි උෂ්ණත්වයේ වැඩිවීම පාලනය කරගැනීම කළමනාකරණය කිරීම හැබැයි ඒ පිළිබඳව ගතියුතු ක්‍රියාමාර්ග නොගැනීමේ හේතුව නිසා මෙය සෙන්ටිකේඩන්ස් එක 4 න් එහාට ඉහළ යන බවට වාර්තා වෙන්න පටන් ගත්තා දැන් මේ හේතුව නිසා ලෝක නායකින්ට ඒ ඇති වූ බලපෑමේ ප්‍රතිඵල හැටියට ඒ අවබෝධ කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට විශේෂම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා විසින් වගේම පැරිසියේදී 2015 නොවැම්බර් මාසයේදී පාත්වපු ලෝක රාජ්‍ය නායකින්ගේ සමුළුවේදී එකඟතාවයකට ආවා මේ සඳහා සම්මුතියකට එළමෙන්න අවශ්‍යයි කියන කාරණා. ඒ අනුව තමයි 2016 අප්‍රේල් මාසයේ 22 වෙනිදා මේ ගිවිසුම උත්සවාකාරයෙන් අත්සන් කිරීම ආරම්භ කළේ එදින රටවල් 175ක් මේ ගිවිසුමට අත්සන් තැබුවා. දැන් ඒ රටවල් වල තිබෙනා වූ ව්‍යවස්ථාවන් අනුව ඒ රටවල් විසින් මේ අපරානුමතිය කළ යුතු ආකාරයන් තිබෙනවා. මේ අපරානුමතිය දීමේදී වායුගෝලයට උදාහරණ එමිෂන්ස් වලින් 50%කට වැඩියෙන් තිබෙන රටවල් වලින් 55%ක් මේ සඳහා අපරානුමැතිය ලබා ගත යුතු තිබෙන. දැන් ඒ ක්‍රියාදාමයේ ආරම්භ වෙලා යන ගමනේදී තමයි රටවල් ගණනාවක් මේ වෙන විට අපරානුමැතිය ලබා දීගෙන තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ඒ සඳහා අපරානුමැතිය දෙන බවට එකඟ වුණා පසුගිය සතියේදී G20 සමුළුවේදී පසුගිය දිනවල චීනයේ පැවැත්වෙන රාජ්‍ය නායකින් අතර එකඟතාවයේ ඒ ප්‍රකාශ කිරීමත් එක්ක රටවල් ගණනාවක් ඉදිරිපත් වුණා මේ අපරානුමැතිය ලබා දීම සඳහා. එනිසා අපේ රටෙත් විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා පරිසර විෂය භාර අමාත්‍යවරයා හැටියට ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත කළ අමාත්‍ය මණ්ඩලයේ විසින් අද සීලම පාර්ශවවල එකඟතාවය ඇතිව මේ සභාගත කළා තිනවා මේ පාර්ලිමේන්තුවේ මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට. ඉතින් ඒ අනුව තමයි අපි මේ විවාදය අද පවත්වාගෙන යන්නේ. දැන් ඊළඟ කාරණය තමයි දැන් මේ සඳහා මේ පැරිස් දේශගුණික උපාරයාස සම්මුතියට සමගාමී පසුගිය වර්ෂයේ පවත්වපු 2015 එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී ප්‍රකාශනපත් කළ SDG එමෙතන් ස්ථිරසාර සංවර්ධන ඉලක්කයන් 17ක් 17 goals and 162 targets. ඒ අනුව මේ 17 පළවෙනි එක දුප්පත්කම තුරන් කිරීම. අධ්‍යාපනය. සෞඛ්‍ය. මියාදී වශයෙන් කරුණු 17ක් තිබෙනවා. ඉතින් මේ 17 සාක්ෂාත් කර ගැනීම 2030 වන විට. ඒක තමයි ඉලක්කය. ඊළඟ සර්කල් එක අවුරුදු 15. දැන් මීට පෙර තිබුණ අපේ විමල් රත්නායක මන්ත්‍රීතුමා කිව්වා වගේ MDG සහස්රක ඉලක්කයන් 8ක් තිබුණා. හැබැයි මම කියන්න ඕනේ අපේ රටේ මේ සහස්රක ඉලක්ක සියල්ලම පාහේ සම්පූර්ණ කරගන්නට අපිට පුළුවන්කම ලැබුණා නිශ්චිත කාල සීමාවටත් පෙර ආතු 2015ට පෙර. ඒ තමයි එක කාරණයක් තමයි ස්ත්‍රී පුරුෂ අතර gender inequality අසමතුලිතතාවය නැති කිරීම. මේක අපේ රටේ බොහෝ ක්ෂේත්‍රවල සිදු වෙලා තියෙනවා. රැකියා ක්ෂේත්‍රය ගත්තත් වෛද්‍ය වෘත්ති, ඉංජිනේරු වෘත්තිය, වෙනත් වෘත්තීන් ගත්තත්, අධ්‍යාපනය ගත්තත් බොහෝ අප්‍රිකානු වැනි රටවල් වල තිබෙන වෙනස අපේ රටේ නැහැ. ඊළඟට enrollment rate අධ්‍යාපනය සඳහා අනුගත වීම, ඇතුළත් වීම, අවුරුදු 5 වයස සම්පූර්ණ වෙන දරුවන්ගෙන් අපේ රටේ යුද්ධය පැවති කාල සීමාවේ හැරුණාම ඒ ප්‍රදේශවල මේ වන විට ඉතා හොඳ තත්වයකට ඇවිල්ලා තිනවා 100% ඉලක්කය දක්වා ඇවිල්ලා තිනවා යම් යම් දුර්වලතාවෙන් තිබෙන දරුවන් හැරුණාම පාසල් ගත කිරීම. ඊළඟට completion of primary education. How many minutes allocated?
9 minutes.
My God. මම හිතන්නේ දීර්ඝ වශයෙන් කතා කරන්න වෙලාවක් නැහැ. නමුත් මම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ මෙහි මේ ගිවිසුමේ වැදගත්කම ඒකයි. ඒ නිසා MDG goals ගණනාවක් අපි රට සාක්ෂාත් කරගෙන තිනවා. SDG goals 17 බොහෝ ප්‍රමාණයක් මේ වෙනුවට සාර්ථක කරගෙනමින් අපි යනවා. නිශ්චිත දිනවකවුන්ට කලින් එක කරන්න පුළුවන්. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ හරිත සංවර්ධනයක් ගැන හැබැයි මම කතා කරන්නේ නිල හරිත සංවර්ධනය ගැන. මොකද නිල හරිත කියලා කිව්වේ ගොඩබිම හරිත මූද නිල් සෙල්ලා ඉන්සාර දූපත් රටක් හැටියට අපිට මේ නිල හරිත සංවර්ධනය තමයි පරිසර අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කළා තිබෙන්නේ. ඊළඟ කාරණේ අපි බැඳිලා සිටින මේ සම්මුතියත් එක්ක සෙන්ටිග්‍රේඩ් අංශ දෙකකට ඉහළින් උෂ්ණත්වයේ වැඩිවීම පාලනය කර ගැනීම 1.5 මට්ටමේ පවත්වාගෙන යාම. මෙතන බයින්ඩින් එකක් නැහැ කිව්වට මේ මෙවැනි සම්මුතින් එක තමයි ලෝකයේ විවිධ ඉලක්කයන් සපුරාගෙන තියෙන්නේ. දැන් ගත්තොත් එහෙම ජර්මනිය වගේ රටවල් ඉලක්ක කරලා තිබෙනවා ඉන්ධන මගින්, ගල් අඟුරු මගින් බලශක්ති නිෂ්පාදනය වෙනුවට සුලම් බලෙන්, සූර්යාලෝකයෙන් සහ බයෝමැස් මගින් ඒ බලශක්ති සම්පූර්ණ කරගන්න, නැත්නම් විදුලි රථ විදුලිය මගින් ඒවා විදුලි නිෂ්පාදනය කළ ඒ ආකාරයෙන් පුනර්ජනනීය බලශක්තියෙන් ඒ අනුව මේ එමිෂන්ස් ප්‍රමාණය අඩු කරගන්න. සහ අපේ රටෙත් මේක අඩු කරගැනීමේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වෙන්නේ බලශක්ති නිෂ්පාදනයේදී පුනර්ජනනීය බලශක්ති වලට ප්‍රමුඛතාවයක් ලබා දීලා ගල් අඟුරු ඉන්ධන වැනි දහණයෙන් නිෂ්පාදනය කරන බලශක්තිය අවම කරගනිමින් ප්‍රවාහණය සඳහාත් මේ බලශක්තිය නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීම. ඒ නිසා මම හිතනවා විශේෂ මම සූතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමා පරිසර විෂය භාර අමාත්‍යවරයා හැටියට විශාල උනන්දුවකින් මේ ගිවිසුම අපරාණුමිතිය ගැනගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා. සමුළු වලට සහභාගී වෙලා මීළඟ සැසිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊළඟ සති දෙකකින් එන සැසියට සහභාගී වීමට පෙර ආතුව මේ පාර්ලිමේන්තුවේ මේ සඳහා අප්‍රාණමතිය ලබා ගැනීමට ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙමින් ඒ සඳහා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මේ දිනවල පවත්වනා ජාත්‍යන්තර සමුළුවක් අපේ රටේදී විද්‍යාඥයන් 100කට වඩා විදේශ රටවලින් සහභාගී වෙලා තිනෝ අපේ රටේ 600කට වැඩිය සහභාගී වෙලා තිනෝ එනිසා ඒ සියලු තාක්ෂණ ඒ වගේම වේදින් විද්‍යාඥයන්ගේ සහයත් ලබාගෙන මේ සඳහා අවශ්‍ය සහයෝගය අපේ අමාත්‍යාංශ තුලින් ලබා දෙන්න සූදානම් කියන එක සඳහන් කරමින් සියලු දෙනාගේ සහයෝගය මෙය ඒකමතිකව සම්මත කරගැනීම සඳහා ලබා දෙන්නයි කියන ඉල්ලීම කරමින් මම කතාව අවසන් කරනවා.
Thank you very much honorable Dr. Karisa D. Silva.
මුලාසුනා රෝඩ ගරු මන්ත්‍රීතුමනි අපිට ප්‍රතිලාභ අත්වෙන පමණක් නොව මේ රටේ අනාගත පරපුරට දායාදයක් වන්නාසේම මුළු මහත් ලෝකවාසීන්ගේ සුභසිද්ධියට හේතු වෙන ඓතිහාසික උදාර කාරණයක් සාකච්ඡා කිරීම සඳහා තමයි අද මේ යෝජනාව රජය වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරේ. පරිසරය සහම පරිසරයට ජීවීන් ආරක්ෂා කිරීම පිළිබඳ අපගේ උදාර වටිනාකම් මේ රටට හා මේ රටේ ජනතාවට පරපුරෙන් පරමොට්ට පුරුම වෙලා තියෙනවා. 2016 අප්‍රේල් මාසයේ 22 වෙනිදා නිව්යෝර්ක්හි පවත්වන ලද ඉහළ පෙළේ අත්සන් කිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකාව ඇතුළු ජාතීන් 177ක් විසින් අත්සන් කරන ලද දේශගුණක විපර්යාස පිළිබඳ පැරිස් කිවිසුම අනුමත කිරීම සඳහා සම්ප්‍රදායික වශයෙන් ද්විපාර්ශ්වික හා පොදු එකඟත්වයෙන් සහිත යෝජනාවක් අනුමත කිරීමේ බාර්දූර යුතුකමක් ඉටු කරන ලෙස තමයි අද මෙම ගරු සභාවෙන් අපි ඉල්ලා සිටින්නේ. මේ වන විට රටවල් 27ක් මේ කිවිසුම අපරානුමත කිරීමේ නෛතික ලේඛන ඉදිරිපත් කරලා තියෙන අතර ඉදිරියේදී පවත්වන ලබන එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී තවත් රටවල් 12ක් සිය අපරානුමත කිරීමේ නෛතික ලේඛන එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලය වෙත ලබා දෙන බව අපට දැනුම් දීලා තියෙනවා. ගරු සභාපතිතුමනි, සම්මිතියේ දෙවැනි වගන්තියට අනුව ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමේ සාමාන්‍ය මට්ටම පූර්ව කාර්මීකරණ අවධියේදී පැවති සෙල්සියස් අංශක 2 මට්ටමට වඩා අඩුවෙන් පවත්වගෙන යාමට උත්සාහ දරමින් හා උෂ්ණත්වයේ ඉහළ යාමේ මට්ටම සෙල්සියස් අංශක 1.5 සීමාවේ තබා ගැනීමෙන් දේශගුණක විපර්යාස තර්ජනයට අදාළ ගෝලීය ප්‍රතිචාර තහවුරු කිරීම පැරිස් කිවිසුමේ අරමුණ වෙනවා. මීට කලින් කතා කරපු ගරු මන්ත්‍රීවරයෙ මේ විවේචනය කරමින් කිව්වා මෙය මල්ටි නැෂනල් කෝපරේෂන් වල අවශ්‍යතාවයන් සඳහා කරපු කිවිසුමක් තමයි. මේකේ නොයෙකුත් අඩුපාඩු තියෙනවා කියලා. නමුත් අගමැතිතුමාත් කිව්වා එතුමා මේ යෝජනාව ඉදිරිපත් කරපු අවස්ථාවේ මේක 100%ක් අපි සියලුම දෙනා තෘප්තිමත් කරන ලේඛනයක් එකකතාවයක් නෙවෙයි. නමුත් අපිට සියලු ජාතීන් සමග එකඟ වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ යෝජනාව කියලා. ඉතින් ඒ නිසා අපි මොකක්වත් නොකර ඉන්නවට වඩා මෙතනින් මේ වැඩ කටයුතු පටන් ගන්න එක පිළිබඳ අපි සන්තෝෂ වෙනවා. ඊට අමතරව සභාපතිතුමනි, දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කරමින් හා හරිතාගාර වායු විමෝචනයන් අඩු කිරීම මගින් දේශගුණික විපර්යාස වල අයහපත් බලපෑමට අනුවර්තනය වීමේ හැකියාව වර්ධනය කිරීමෙන් මෙම ගිවිසුමේ අරමුණක් වෙනවා. කාලගුණික හා දේශගුණික විපර්යාස අවම කිරීම හා ඒවාට අනුවර්තන වීමේ පියවර මගින් මෙම රටවල ආහාර නිෂ්පාදනය හා ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි මෙම ගිවිසුම මගින් අවධානය යොමු කරනවා. හරිතාගාර වායු විමෝචනයන් අඩු කිරීම හා දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේ හැකියාව අරමුණු කරගනිමින් මූල්‍ය ප්‍රවාහ තහවුරු කිරීම පිළිබඳව මෙම ගිවිසුම අවධානය යොමු කරනවා. මෙම ගිවිසුම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය UNFCCC පාර්ශ්ව සමුළුවේ 19 සැසිවාරයේදී, ඒ කියන්නේ COP19 හා පාර්ශ්ව සමුළුවේ 20 සැසිවාරයේදී, ඒ කියන්නේ COP20 පැවති දීර්ඝ සාකච්ඡාවල ඍජු ප්‍රතිඵලයක් වෙනවා. 19 සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් වලට ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා අපේක්ෂිත දේශීයව තීරණය කරන ලද දායකත්වය INDC ලබා දෙන ලෙස ආරාධනා කළා. අපේක්ෂිත දේශීයව තීරණය කරන ලද දායකත්ව ඒ කිව්වේ intended nationally determined contributions. මම කලින් කිව්වා වගේ INDC ප්‍රධාන අංශ හතරකින් සභාපතිතුමා සමන්විත වෙනවා. එකක් තමයි හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම. එතකොට වසර 2030 වෙන විට මේ ආකාරයට බලශක්ති ක්ෂේත්‍රයේ හරිතාගාර වායු විමෝචනය 20%කින් අඩු කරන්න ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා. එහිදි කොන්දේසි රහිතව ජාතික දාර්ශනිකතාවයෙන් 104ක් සහ කොන්දේසි සහිතව දියුණු රටවල සහයෝගිතාවයේ මත 116කින් අඩු කරන්න අපි අපේක්ෂා කරනවා. තවද ප්‍රවාහන ශාස්ත්‍රයේ කර්මාන්ත අපද්‍රව්‍ය හා වනාන්තර යන ශාස්ත්‍රවල හරිතාගාර වායු මෝචනය 10කින් අඩු කරන්නට බලාපොරොත්තු අතර කොන්දේසි රහිතව 3කින් හා කොන්දේසි සහිත 107කින් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවන කාරණාව තමයි දේශගුණ විපර්යාස වලට අනුහිර වීම. දේශගුණික විපර්යාස නිසා අවදානමට ලක් වූ මිනිස් ප්‍රජාව සහ පරිසර පද්ධතිය ඒ සඳහා මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම මේ හරහා සිද්ධ වෙනවා. තුන්වෙනි දේ තමයි දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන ආපදා පාඩු අලාභ හා හානි. එම ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාව දැනට පවතින ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කර ගැනීම මේ යටතේ අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. හතරවෙනි එක තමයි සභාපතිතුමනි ක්‍රියාත්මක කිරීමේ ආකාරය. දේශගුණික විපර්යාසවල අහිතකර බලකෑම් සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධන වෙමින් පවතින රටවලට මූණ පෑමට සිදු වී ඇත්තේ දියුණු වූ හා කාර්මික කර්ණය වූ රටවල් විසින් අතීතයේ හා වර්තමානයේහි අධික හරිතාගාර වායු විමෝචනය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට අහිතකරක දේශගුණික විපර්යාසවල බලපෑම අවම කරවීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා ගන්න ලබන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වන මූල්‍ය තාක්ෂණ හා ධාරිතා වර්ධනය දියුණු වූ රටවල් විසින් සම්මුතිය පරිදි ලබා දිය යුතු වෙනවා. එබැවින් මෙම ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා බාහිර සහයෝගය අවශ්‍ය වන්නේ දියුණු හා කාර්මික රටවල් වලින් සිදු කරමින් පවත්නා වූ අසීමිත හරිතාගාර වායු විමෝචනය නිසා සිදු වූ භයානක ප්‍රතිඵල බව කියන්න සිද්ධ වෙනවා. අපි එතනදී විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ කියපු කාරණාව සමගත් සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ගරු සභාපතිතුමනි, අපගේ සියලුම කාර්ය කටයුතු අහිතකර ප්‍රතිපාකයන්ගෙන් තොර නොවන බව අපි පිළිගන්න ඕනේ. එහෙන් පරිභෝජන රටාවට ඔරොත්තු දෙන නොදෙන තත්වය හා එමගින් පරිසරයට සිදුවන හානිය අපේ ජීවිතවල පැවැත්ම කෙරෙහි මහ පොළොව කෙරෙහි දුර්විපාක ගෙන දෙන බව අපි ඔක්කොම දන්නවා. අර්ථ ශූන්‍ය ලෙස ගැටුම් පැවති අවුරුදු 27 කාලය තුළ සිදු වූ පාඩුව පිරිමසා ගැනීම සඳහා අපගේ සංවර්ධන කාර්යභාරය කඩිනම් කරගෙන ඇති අතර මෙම උත්සාහයේදී නාගරික කර්ණ හා සංවර්ධන වැඩසටහන් සිද්ධ වෙනවා. මෙහිදී අපේ වටිනා සාර්ධර්ම හා ජනතාවගේ සුභසාධනය අතර තුලනයක් ඇති කිරීමේ උපතක කෝටික ප්‍රශ්නයට මුහුණ දෙන්නට අපට සිද්ධ වෙනවා. සමපතුනි, දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු ආමන්ත්‍රණය කිරීමේදී ශ්‍රී ලංකාව ජාතික ප්‍රතිපත්ති ක්‍රමෝපාය හා ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පසුගිය කාලයේදී ධනාත්මක පියවර අරගෙන තියෙනවා. ඒවනම් ශ්‍රී ලංකාවේ ජාතික දේශගුණික විපර්යාස ප්‍රතිපත්තිය, 2010 ශ්‍රී ලංකාව සඳහා ජාතික දේශගුණික විපර්යාස අනුවර්තන ක්‍රමෝපාය, දේශගුණික විපර්යාස නිසා අවදානමට ලක්වීමේ ශාස්ත්‍ර, ජලය, සෞඛ්‍ය, කෘෂිකර්මය සහ ධීවර නාගරික සංවර්ධන, මානව ජනාවාස වීම හා ආර්ථික යටිතල පහසුකම්, 2014 තාක්ෂණයට ඇගයුම් අවශ්‍ය වේ සහ දේශගුණික විපර්යාසවල අනුවර්තනය වීම හා හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා තාක්ෂණ ක්‍රියාකාරී සැලසුම්, 2009 හරිත ලංකා වැඩසටහන සඳහා ජාතික ක්‍රියාකාර සලස්ම මෙන්ම 2009 ජාතික ප්‍රවාහන පද්ධතිය පදනම් කරගනිමින් 2032 නාගරික ප්‍රවාහන ප්‍රධාන සලසුම එසේ ගන්න ලබන ධනාත්මක ක්‍රියාමාර්ග වලින් කිහිපයක් වෙනවා. ගෝලීය දේශගුණික විපර්යාස තර්ජන ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සහ උෂ්ණත්වය ඉහළ යාම කලින් අනුමාන කළ නොහැකි දේශගුණික රටා ස්වාභාවික විපත් ආහාර සුරක්ෂිතභාවය සඳහා තර්ජන වැනි එහි බලපෑම් සම්බන්ධයෙන් රට සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සංවර්ධනය පිළිබඳ උපතෝ කෞටික ගැටලු තවදුරටත් පුළුල් වෙනවා. ගරු කථානායකතුමනි, ගරු සභාපතිතුමනි, යම් මාර්ගෝපදේශකත්ව මූලධර්ම වලට අනුකූලව පැරිස් කිවිසුම සකස් කිරීමේදී මෙම කරුණු සැලකිල්ලට තිබෙන බව දැන ගැනීමට ලැබීම අපට සතුටට කාරණයක්. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා මෙම කිවිසුම විවිධ ජාතික අවස්ථා සම්බන්ධයෙන් සාධාරණත්වයේ මූලධර්මය සහ පොදු එහෙත් වෙන්කොට හඳුනා ගන්නා වගකීම් හා අදාළ හැකියාවන් හඳුනාගෙන තියෙනවා. දේශගුණික විපර්යාසවල ආපත් බලපෑම අතුරින් ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම, සාගින් අවසන් කිරීම සහ ආහාර නිෂ්පාදනයේ අවදානම් සහිත පාර්ශ්වයන්හි මූලික ප්‍රමුඛතාවයද මෙම කිවිසුම මගින් හඳුනාගෙන තියෙනවා. දේශගුණික විපර්යාස මානව වර්ගයාගේ පොදු ගැටලු බව පිළිගන්නා අතරවාරයේ මෙම කිවිසුමට අනුකූලව දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීම සඳහා පාර්ශ්ව විසින් ගනු ලබන පියවර මගින් මානව හිමිකම් සෞඛ්‍ය සඳහා ඇති අයිතිය දේශීය මිනිසුන්ගේ දේශීය ප්‍රජාවන්ගේ සංක්‍රමිකයන්ගේ ළමයින්ගේ ආබාධිත පුද්ගලයන්ගේ හිමිකම් පිළිබඳ ඕනෝන්ට ඇති බැඳීම් වලට ගරු කළ යුතු ප්‍රවර්ධනය කළ යුතු හා සලකා බැලිය යුතු වෙනවා. ශ්‍රී ලංකා ජනතාව පාරිසරික සංඝර්ෂණය පිළිබඳව ජනාධිපතිතුමාගේ මැතිවරණ පොරොන්දු අනුමත කරමින් ජනාධිපතිවරණය අපි පොරොන්දුවක් ලබා දුන්නා. මම එය මෙසේ දක්වන්නම්. වනාන්තර හා වනජීවීන් ආරක්ෂා කර ගැනීම සඳහා වනාන්තර විනාශ කිරීම වැළැක්වීම හා සංවේදී පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සඳහා පසුබිම සකසන්නෙමි. කිසිදු නීතියක් අත නොහැර සියලුම පාරිසරික නීති ක්‍රියාත්මක කරනු ඇත. එසේ කිරීමේදී වැරදිකරුවන්ට ඔවුන්ගේ සමාජීය තත්ත්වය සැලකිල නොගනිමින් දඬුවම් ලබා දෙනු ඇත. වනාන්තර වගා කිරීම පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් සකසා ග්‍රාමීය ප්‍රජාවගේ සාම්ප්‍රදායික ජීවනෝපාය අගතිය නොවන පරිදි ක්‍රියාත්මක කරනු ඇත. උපුටනේ අවසන්. මේක තමයි ජනාධිපතිතුමා ඡන්දෙදී දීපු පොරොන්දුව. මේ ප්‍රතිපත්තිය පදනම් කරගෙන පැරිස් කිවිසුම සාකච්ඡාමය අධියරයේදී ශ්‍රී ලංකාව මෙන්න මේ ස්ථාවරය දැරුවා. පැරිසියේ දේශගුණික විපර්යාස කිවිසුමට අත්සන් තැබීම මානව වර්ගයාට ඉතා වැදගත් කියන එක. ඊළඟට එය සියල්ලටම අදාළ විය යුතු කියන එක. ඊළඟට දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූල විය යුතු එක සහ ඒ මූලධර්ම විධිවිධාන මගින් සංවර්ධන වෙමින් පවතින රටවල තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට බාධා නොපැමිණිය යුතු බව, අවදානම් වලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර දැඩි වගකීමකින් හා විනිවිදභාවයකින් යුතුව ඇගීමේ පියවරවල් ඇතුළත් කළ යුතු බව, සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවත්නා රටවල මූල්‍යමය තාක්ෂණික සංවර්ධනය හා මාරු කිරීම හා ශක්්‍යතා සංවර්ධනය ලබා දීම වැඩි දියුණු කළ යුතු බව සහ ලෝකේ නායකයන් විසින් විශේෂයෙන් ව්‍යාපාරික හා මූල්‍ය වෙළඳපොළට ඇති බැඳීම් පිළිබඳ ප්‍රබල සංඥාවක් ලබා දිය යුතු බව. සභාපතිතුමනි, මෙම ස්ථාවරයන්හි පැරිස් කිවිසුමට හොඳින් ඇතුළත් වී තියෙන බව අපිට පේනවා. ඒ පිළිබඳව අපි තෘප්තිමත් වෙනවා. විවේචන කොයි විදියට අපහරහා අපට එල්ල වුණා. අපි පැරිස් කිවිසුම අපරානුමත කිරීමට පෙර පවා වායු විමෝචන අඩු කිරීම හා අනුවර්ති පියවර ගැනීමට ශ්‍රී ලංකා දරූ ප්‍රයත්නවලට පිළිගැනීමක් ලබා තියෙන බව මං හිතන්නේ ඔබතුමාලා දන්නවා වෙන්න පුළුවන්. 2016 වසරදී හරිත දේශගුණික අරමුදල් මණ්ඩලය, ඒ කියන්නේ ග්‍රීන් ක්ලයිමට් ෆන්ඩ්, ගංගා ද්‍රෝණි තුනක ජල කළමනාකරණ කටයුතු අරමුදල් සපයීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 38.1ක් අනුමත කරන ලදී. මෙය ගෝලීය අරමුදල මගින් මෙතෙක් අනුමත කරන ලද තනි රටකට හිමි විශාලතම දේශගුණක විපර්යාස අනුවර්තන ව්‍යාපෘතියක් වේ. මෙතන අනුරාධ ජයරත්න නියෝජ්‍ය අමාත්‍යවරයාත් ඉන්න නිසා මම කියන්න කැමති, ජනාධිපතිතුමාගේ නිර්දේශයකට අනුව මම අනුරාධ ජයරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා සමග දවස පිරිසට නායකත්වය දුන්නා. අපි කොරියාවට ගිහිල්ලා ලංකාවට මේ ඩොලර් මිලියන 38.1 ප්‍රදානය ලබා දෙන්න ඕනේ ඇයි කියන එක පිළිබඳව ඒ තර්කය ගොඩනැගුවා. ඒ ගොඩනැගපු තර්කය මත තමයි අපිට ලංකාවට කලින් කිව්වා වගේ ලෝකයේ එක රටකට දීලා තියෙන වැඩිම ප්‍රදානය ග්‍රීන් ක්ලයිමට් හන්ඩ් හරහා ලබා දීලා තියෙනවා. ඉතින් සභාපතිතුමනි, අපිට කිවිසුම අපරානුමත කිරීමේ හා පැරිස් කිවිසුමට අනුකූලව ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අරමුණ වෙන්නේ කල්ලාතුව අනුතුරු හැඟවීම සිදු කිරීම, හදිසි අවස්ථාවලට පෙර සූදානම් වීම, අනපේක්ෂිත සිදුවීම් මන්දගාමී කිරීම, වෙනස් නොකළ හැකි සහ ස්ථිර හානි හා පාඩු මගහැරීමේ ක්‍රම යෙදීම පූර්ණ අවධානම් 탁සේරුව හා කළමනාකරණය, ආපදා සඳහා රක්ෂණ පහසුකම් සැලසීමේ දේශගුණික අවධානම් කොටස්ගත කිරීම හා වෙනත් රක්ෂණ විසඳුම්, ආර්ථික නොවන පාඩු, දේශගුණික විපර්යාස පිළිබඳව ආපදාවලට මුහුණ දීම සඳහා ප්‍රජාවගේ හැකියාව වර්ධනය කිරීම, ජීවන වෘත්තීන් හා පරිසර පද්ධති සකස් කිරීම ඇතුළු ව්‍යසන අඩු කිරීම හා ලිහිල් කිරීමේ මාර්ග සලසා දීම. අවසාන වශයෙන් සභාපතිතුමනි, මම කියන්න කැමති, ශ්‍රී ලංකාවට සැලසෙන ප්‍රතිලාභ හා ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි ඇති කැපවීම සැලකිල්ලට ගනිමින් 2016 සැප්තැම්බර් 6 වෙනි දින ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කිවිසුමේ 21 වෙනි වගන්තියට අනුකූලව ශ්‍රී ලංකාව විසින් පැරිස් කිවිසුම අපරානුමත කිරීමට අනුමැතිය අද අපි බලාපොරොත්තු වෙනවා. අද හැන්දෑව වෙනකොට මේ පාර්ලිමේන්තුවෙන් ලබා දේවි කියලා. කෙසේ වුවද වැඩි විනිවිදභාවයකින් යුක්ත වීම සඳහා අපගේ ජීවන ක්‍රම පාරිභෝජන රටා සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම අනාගත පරපුරවල සුභසිද්ධිය කෙරෙහි බලපාන මෙම තීරණය ජාතික තීරණයක් බවට පත් කිරීම සඳහා මේ යෝජනාව සඳහාත් මේ සභාවේ මේ සඳහාත් මේ සභාවේ අපි සම්පූර්ණ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඔබතුමා මට ලබා දීපු කාලය පිළිබඳව සන්තෝෂ වෙනවා. මම මේ පිළිබඳව ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරලා තියෙන අපේ විදේශ අමාත්‍යාංශය හරහා එය සභාගත කරනවා, ඒ හැන්සාඩ් ගත කරන්න කියලා ඉල්ලා සිටින අතර 2015 දෙසැම්බර් 12 වෙනි පැරිස් කිවිසුම එකඟ වීමෙන් පසු ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩසටහන් හා කාර්යයන් පිළිබඳව ඇගීමක් කරලා තියෙනවා. මෙයත් සභාගත කරලා හැන්සාඩ් ගත කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
Thank you very much, Gaurava Vaithyar Sivamoga.
First, I want to thank Deputy Leader of the Committee for the given chances to speak regarding Paris Agreement. Paris Agreement is a global action plan to put the world on the track to avoid dangerous climate changes. By limiting global warming to well below 2.2 degrees centigrade, best below 1.5 degrees centigrade. The agreement due to enter into force in 2020. The Paris Agreement is a bridge between today's policies and neutrality before the end of the century. Before and during the Paris conference, countries submitted comprehensive national climate action plans. Even though it is not enough to keep global warming below 2 degrees centigrade, the agreement traces the way to achieving this target. The national contributions toward minimizing global temperature, Sri Lanka's INDCs comprising four areas. INDCs means intended nationally determined contributions. One is mitigation, reducing greenhouse gas emissions against businesses as usual in the sector of energy, that means electricity generation, transportation, industry, waste and forestry. The key contribution to greenhouse gas are carbon dioxide, methane and nitrous oxide. Sri Lanka expects to reduce 20% of GHG emissions in energy sector by 2030. Second, adaptation. Adoption. INDC's intended nationally determined contribution will have focus on human health, second, food security, then water and irrigation, coastal and marine, urban infrastructure and human settlement, tourism and recreation. These sectors are the most vulnerable sectors to adverse effect of climate changes in Sri Lanka. Third one is loss and damage, which is occurs due to extreme weather events such as prolonged droughts, flash floods. Four, means of implementation. Sri Lanka needs financial support, technical assistance, technology transfers from the developed countries to overcome these type of problems. Paris Agreement's status of the ratification, official way of confirming such, Paris Agreement was opened up for signatory on 22nd April 2016. At a high-level signatory ceremony convened by the Secretary General in New York. Arrangement for signatory will be signature will be remain opened until 21st of April 2017. As 3rd of September 2016 statistics, there are 180 signatories to the Paris Agreement. Of these, 26 states have deposited their instruments of ratification, acceptance and approval, such as China, Cameroon, Maldives, Palestine. Sri Lanka is not deposited up to now. Nature is a mysterious phenomenon. Not even scientists can explain it, like the wind and or the blowing that embraces one's body. It cannot be explained other than referring it to simply as a nature. India is regarded as a mine of spiritualism. Indians recognize three particular plants or trees as holy. Bodhi, Juno, Gautama sat in deep meditation under the Bodhi, pray to the enlightenment and become Buddha. Scientifically, it is known to have anti-inflammatory and immunomodulatory properties. Hindus are believing Tulasi is a holy tree. They are keeping Tulasi in front of the house because Tulasi is having medicinal properties. Third important tree is bamboo tree, which grows into two varieties, wild bamboo tree and bima. The latter is having superior clone, which has been identified as eco-friendly to generate biomass energy. Biomass is an organic material that comes from the plant and animals. It is a renewable source of energy that supplies 24 hours a day, 265 days a year. Although it is the best energy source, it is not cost-effective to produce it. Ultimately, I want to tell you all benefits regarding the benefits of the signing the Paris Agreement. One, this Paris Agreement can contribute to global efforts of mitigate the rise of global warming and manage the climate change and direct Sri Lanka toward sustainable development path. Second one, by the way of Paris Agreement, we can able to obtain financial assistance from Green Climate Fund for conditional commitments declared in IDNCs. Developed countries intend to continue their existing collective goal to mobilize 100 billion of dollars, US dollars, that means 10,000 billion rupees of Sri Lankan money per year by 2020, and extended this until 2025. Third one is able to obtain finance, technology development, and capacity building to build resilience in vulnerable sectors in our country, such as human health, food security, water and irrigation, coastal and marine, biodiversity, etc. We can adopt low carbon development pathway where both economic and environmental benefits can be achieved, then can achieve sustainable development of the country. Five, foreign exchange spent on petroleum imports can be served by shifting to renewable energy source. Finally, we can achieve improved ecosystem services such as clean air, clean water, and low fluoride soil and land. அதே நேரம் வெளிநாடுகளில் நாங்கள் இந்த ஒப்பந்தங்களை செய்வதன் மூலம் நமது நாட்டை மேம்படுத்த முற்படுகிறோம். ஆனால் உள்நாட்டில் நமது மக்களின் உரிமைகள் முடக்கப்பட்டிருப்பது இங்கு ஒரு நான் சொல்ல சுட்டிக்காட்ட வேண்டிய ஒரு விடயமாக இருக்கின்றது. முல்லை மாவட்டத்து மக்கள் இந்த நந்திக்கடலானது இந்த சுனாமி தாக்குதலின் பின் தூண்ட நிலையில் காணப்படுகிறது. எனவே இந்த நந்திக்கடலானது நாங்கள் ஆழமாக்கப்பட வேண்டிய ஒரு நிலையில் இன்று இருக்கின்றோம். அதன் மூலம் எமது சூழலை சிறந்த ஒரு சூழலாக மாற்றக்கூடியதாக இருக்கும். அதேபோல் வட்டுவாகல் பாலமானது முற்றாக இடிந்த நிலையில் இருக்கின்றது. மிக விரைவில் இரண்டு பகுதிகளுக்கு முடியான போக்குவரத்து துண்டிக்கப்படக்கூடிய ஒரு நிலையில் இருக்கின்றோம். 1000 மில்லியன்கள் அதற்கு தேவை ஒரு மேம்பாலம் அமைப்பதற்கு என குறிப்பிடப்பட்டுள்ளது. ஆனால் இன்று வரை அந்த அரசு அந்த நிதியை எமக்கு ஒதுக்கவில்லை. அந்த நிதி ஒதுக்கப்பட வேண்டும் என இந்த மேலான சபையில் நான் தெரிவிக்க விரும்புகின்றேன். அது மட்டுமல்ல, வட்டுவாகலில் எமது மக்கள் வாழ்ந்த 600 ஏக்கர் காணிகள் ராணுவத்துக்காக, அது ஒரு நேஷனல் செக்யூரிட்டி என்ற போர்வையில் ராணுவத்துக்காக ஒதுக்க தீர்மானம் எடுக்கப்பட்டிருக்கின்றது. அதற்கான முயற்சிகள் எடுக்கப்பட்டு நம்மால் தடுக்கப்பட்டிருக்கின்றன. ஆனால் அது ஒரு ஆரோக்கியமான செயல் அல்ல. அது ஒரு உல்லாச பயணத்துறைக்காகிய ஒரு பிரதேசம், முல்லைத்தீவு மாவட்டத்துக்கு முக்கியமான ஒரு பிரதேசம். எனவே எமது மக்களின் காணிகள் அங்கு வழங்கப்பட்டு கடற்படையானது அவர்களுக்கு தேவையான அங்கே உள்ள வேறு அரச காணிகளுக்கு மாற்றிக்கொள்ள வேண்டும் என்பதை இந்த இடத்தில் கேட்டுக்கொள்கின்றேன். கேப்பாப்பிளவு கிராமமானது ஒட்டுமொத்தமாக ராணுவத்தால் விழுங்கப்பட்டிருக்கின்றது. இது ஒரு சரியான செயல் அல்ல. கேப்பாப்பிளவு கிராமத்து மக்களின் வாழ்வாதாரங்கள் நீண்டகால வருடங்களாக முடக்கப்பட்டிருக்கின்றது. இது ராணுவத்துக்கு ராணுவம் செய்யும் ஒரு உகந்த காரியம் அல்ல. மக்களை விடுவிப்பதற்காக போராடியதாக கூறிய ராணுவம் மக்களின் காணிகளில் இன்று ஊடுருவி இருக்கின்றது என்பது ஒரு கவலைக்குரிய விடயமாக அங்கு மக்களால் பார்க்கப்பட்டுக் கொண்டிருக்கின்றன. அதேபோல் புதுக்குடியிருப்பு பிரதேசம், புதுக்குடியிருப்பு நகரில் மக்கள் வசிக்கும் மத்தியில் மக்களின் காணிகளை அபகரித்த ராணுவம் இன்று வரை அங்கிருந்து வெளியேறவில்லை. இப்படியாக முல்லை மாவட்டத்தின் ஒட்டுமொத்த காணிகளை ராணுவமும் கடற்படையினரும் ஆக்கிரமித்து வைத்துக் கொண்டு அந்த மக்களின் வாழ்வாதாரங்களை முடக்கிக் கொண்டு இந்த உள்ளக, அதாவது இந்த நாட்டின் உள்ளேயே ஒரு அடக்குமுறையை அவர்கள் மேல் திணித்து வைத்திருப்பது என்பது அநீதியானது. சர்வதேச ரீதியில் நாம் எவ்வளவு சிறந்த ஒப்பந்தங்களை கைச்சாத்திட்டாலும் உள்நாட்டில் நாம் இந்த மக்களுக்கான வாழ்வாதாரங்களுடன் சேர்ந்த இந்த விடயங்களில் இந்த அரசு முக்கிய கவனம் எடுக்க வேண்டும். இது ஒரு நல்லாட்சி அரசு என்று சொல்லி கேட்டுக்கொண்ட வாக்குறுதிகளின் அடிப்படையில் எமது மக்கள் வாக்களித்திருக்கிறார்கள். ஒட்டுமொத்த மக்களும் அங்கு இந்த அரசுக்கு ஆதரவாக வாக்களித்திருந்தார்கள். எனவே இந்த இடத்தில் இந்த அரசு அவர்களின் விடயங்களில் முக்கியமாக அவர்களது காணிகளை விடுவித்தல், அவர்களது காணாமல் போனவர்களுக்கான உறவுகளின் பிரச்சனைகளுக்கு தீர்வு காணுதல், சிறையில் வாடும் அரசியல் கைதிகளை விடுவித்தல் போன்ற அனைத்து விடயங்களிலும் முன்னின்று நமக்கு ஆதரவாக வந்து இந்த விடயங்களை செயல்படுத்த வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். அதே நேரம் இராணுவத்தினரின் அறிக்கைகளை நம்பி இந்த அரசு செயல்படுவதை நிறுத்த வேண்டும் என்பதையும் இந்த இடத்தில் கேட்டுக்கொண்டு முடித்துக் கொள்கிறேன். நன்றி, வணக்கம்.
நன்றி.